නිවේදනය 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියේ මාමේත පෙරණු බලතල ප්‍රකාර මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන්ට එහි දෙවැනි උපලේඛනයේ නිශ්චිත ඇති ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කිව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙන ලැබේ. ශ්‍රී ලංකා ජනාධිපති ඉස්සයි 23 ජුනි 2 බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2:30 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් සහ අපරභාග 3:30 සම්බන්ධීකරණ කාර්යක සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ස්ථාවර නියෝග 52.6 වාර්තා පිළිගැනීම සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ වාර්තාව පිළිගන්න.
අදට හද සහකාර මාරකාර අරමුදල සංස්ථාගත කිරීම නැමැති 50 කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52.6 වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වර කීම කවදාද?
හෙට දින.
දෙවැනි වර කියවීම කවදාද?
ගරු ප්‍රතිතුමා, මම ඔබතුමා ඒ වෙලාවේ හිටියේ නෑ. මම හිතන්නේ ඊයේ හෝ පෙරේදා දවසේ මම ප්‍රශ්නයක් මතු කරා. අර නිර්වින්දන බෙහෙත් ප්‍රශ්නය නිසා දරුවෝ කීප දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති බරපතල ඖෂධ හිඟයකුත් තිබෙනවා. ඉතින් මේ නිර්වින්දන බෙහෙත්වල ගුණාත්මක භාවය පිළිබඳව යම් සමාලෝචනයක් කරනවා කියලා තිබෙනවා. දැන් ළඟදී මෑතකදී දරුවෝ දෙන්නෙක් නැති වුණා. ඊට ඉස්සෙල්ලත් දරුවෝ නැති වුණා. ඒක ගැන මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න පියවර සහ බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා. අපි සූදානම් ඖෂධ හිඟයට අපේ පැත්තෙනුත් යම් උදව්වක් කරන්න. මම ඔබතුමාගෙන් අහන්න කැමති මොකද්ද මේ බරපතල ඖෂධ හිඟයට ගන්න පියවර සහ මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස්ලා ડોක්ටර්ස්ලා ඔක්කොම ළම 700කට වැඩි ප්‍රමාණයක් බුද්ධිගලණය තුලින් රටෙන් පිට වෙලා ගිහිලා තිබෙනවා. ඒ නිසා රෝහල්වල පහසුකම් අඩු වෙලා තිබෙනවා. හොඳම උදාහරණය තමයි හම්බන්තොට රෝහලේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ වගේ රෝහල් ගණනාවක ප්‍රශ්න තිබෙනවා. මෙන්න මේ කරුණ වලට මොකද දෙන්න විසඳුම කියලා පොඩ්ඩක් ඔබතුමා ඉදිරිපත් කරන්න.
තනේ දරු කතා නායකතුමනි, පක්ෂ නායකතුමා විසින් නගන ලද ප්‍රශ්න විශේෂයෙන්ම මේ සිදුවීම් 2-3 වෙලා තිබෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ පේරාදෙණිය ළමා රෝහලේ. මේ සම්බන්ධව අද දවසේ මේ වෙනකොටත් මම හිතන්නේ අමාත්‍යාංශයට කැඳවලා තියෙනවා ඒ වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව ප්‍රකාශයන් සහ ඒ සම්බන්ධව ගන්නා විද්‍යාත්මක පදනමක් යටතේ ඇති වෙච්ච කරුණු සම්බන්ධව මම කෙටියෙන් මම කියනවා නම් ළමා රෝහලේ සිද්ධිය සම්බන්ධව පමණක් මම සඳහන් කරන්න ඕනේ. ළමා රෝහලට මෙම නිර්වින්දන ඖෂධය ලබා දෙන්නේ නැහැ. ළමයින්ට මේ නිර්වින්දන ඖෂධය පාවිච්චි කරන්නේත් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ නිර්වින්දන ඖෂධය තුලින් ඇතිවෙච්ච බාධාවක් කියන එක දරුවන්ට ඒක බලපාන්නේ නැහැ. මොකද ඒක දරුවන්ට පාවිච්චි කරන්නෙම නැහැ. නීතියක් නෙමෙයි. නමුත් ඒ පාවිච්චි කරන්නේ නැති මොකද ඒ සංකූලතාවයන් වැඩි නිසා වැඩි හිටියන්න පමණයි පාවිච්චි කරන්නේ. ඒ අනිත් ප්‍රශ්න සම්බන්ධව මේ වෙනකොට පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මේ කරුණ සම්පූර්ණයෙන්ම පෙරදනීය ශික්ෂණ සහ මේ රෝහලේ පමණයි සිදු වෙලා තියෙන්නේ. කිසිම තැනකින් වෙන වාර්තා වෙලා නැහැ. සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. ඖෂධ හිඟය සම්බන්ධව මම හිතනවා අපිට තියෙන විශාලතම ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාස 9ක විතර ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයට ගියා විවිධ අවස්ථාවලදී. කැබිනට් මණ්ඩලය මේකට අවසර දුන්නා. ඒ අතරතුරේ යම්කිසි කණ්ඩායමක් සුප්‍රීම උසාවියට ගිහින් තියෙනවා මේ විදිහේ බෙහෙත්ගැන්වීම නතර කරන්නයි කියලා. ඒ සම්බන්ධව අපිට ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවාද. මොකද ඒ ප්‍රොකිමන්ට් ප්‍රොසෙස් එක අඩු කරන්න දීපේක සම්බන්ධව ඒ සම්බන්ධව සහ ඒ හදිසි අවස්ථාවලදී විශේෂයෙන්ම එන්.එම්.ආර්.කේ ඇක්ට් එකේ 109 වගන්තියේ එකට ඉඩ ප්‍රස්තා සලසා දීලා තියෙන හදිසි අවස්ථාවලදී කළ යුතු විදිය. ඒ සම්බන්ධව මේ වෙනකොටත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඇමිනිස්ටි ඉන්ටර්නැෂනල් එකත් තවත් මේ සම්බන්ධ උනන්දු කණ්ඩායමක් විසින්. මම ගරු කථානායකතුමනි, මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා අධිකරණය සම්බන්ධව අපේ විශාල ගරුත්වයක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී ඒක කොහොමද ගලපගන්න කියන එක සමහරක් විට සමහර අධිකරණය ගන්න තීන්දුවලින් අපට යම්කිසි බලපෑම ඇති වෙලා තිබෙනවා. ඒ ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරන මම අධිකරණ ඇමතුමත් සමගත් මේ සම්බන්ධව කතා කළා. ඒක එක හේතුවක්. දෙවනි හේතුව තමයි යම්කිසි විදිහේ මුදල්වල ප්‍රශ්නකුත් මතු වෙලා තියෙනවා. අද දෙකට මම හිතන්නේ වැඩබලන මුදල් ඇමතුමත් ඒ ගැනත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරනවා. මොකද නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ලබා දීලා තියෙන ඒ අරම සහ ඒ සම්බන්ධව අපේ තියෙනවා දැඩි උනන්දුවක්. ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්නම් ඒ සම්බන්ධව මේ සභාවට මම දන්වනවා. මොකද මම තීන්දු කරලා තියෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක් හැටියට ඒ අඩුපාඩුවේ වගකීම මාර අරගන්න වෙනවා මොන හේතු කිව්වත්. ඒ නිසා ඒ තත්ත්වය තියෙන්නේ. අද දවස තුළ සම්බන්ධව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශ සත් සමග
ගරු අමාත්‍යමනි, විශේෂයෙන්ම ඖෂධ හිඟය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලියට අපිත් සූදානම් උදව් කරන්න අපි සම්බන්ධීකරණය වෙලා විශේෂයෙන්ම අපි යම් කාර්යභාරයක් වැඩ කරන විපක්ෂයක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. අර මම තවත් වැඩගත් ප්‍රශ්නයක් ඇහුවා වෛද්‍ය හිඟේ කරාපිටියේ ශික්ෂණ රෝහලේ, ඒ වගේම හම්බන්තොට රෝහලෙත්, ඒ වගේම අනුරාධපුරත් මං හිතන්නේ මට ලයිස්තුව කියවගෙන යන්න පුළුවන්. ඒ ප්‍රශ්නයටත් යම්කිසි සාධනීය විසඳුමක් අවශ්‍යයි. ඒ වගේම මම ඇත්තටම අර නිර්වින්දන බෙහෙත් පිළිබඳව සහ එයින් සිදුවුණු මරණ පිළිබඳව ඔබතුමා දුන්නු පිළිතුරු ගැන එච්චර සෑහීමකට පත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඊට වැඩිය මිනිසුන්ට දැනෙන ප්‍රතිඵලදායි උත්තරයක් අපිට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ දරුවෝ මිය ගිහිල්ලා තියෙනවා.
නැවත වරක් පම කියනවා, ඒ දරුවන්ට නිර්වින්දන ඖෂධය පාවිච්චි කරන්නෙම නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ එතන ඒ නිර්වින්දන ප්‍රශ්නයට බාහිර ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. නිර්වින්දන ඖෂධය දරුවන්ට පාවිච්චි මේ හෙවිකේන් කියන ඖෂධය පාවිච්චි කරන්නෙම නැහැ. ඒ නිසා මේ ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමාට තියෙන වරම මේ අනිත් පන්තිවරුන්ට නැහැ. මේ වෙලාවේ ප්‍රශ්න අහන වෙලාවද ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ විපක්ෂ නායකතුමාට පක්ෂ නායකයෙක් හැටියට තියෙන වරම පාවිච්චි කරන්න එපා කියලා බම ඉල්ලනවා. මොකද එතකොට මේ සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න
බෑනේ. හරි. නෑ. කාර්ක සභා වාර්තා පිළිගැනීම නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ මැතිතුමා.
බලශක්තිය ප්‍රවාහණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද ගුවන් ප්‍රවාහන සංශෝධන පනත් කෙළුපත සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම රංජිත් සියඹලා පිටියේ මැතිතුමා. පෙත්සම් පිළිගැනීම.
ගරු කථානායකතුමනි, දෙවනගල රුවන්දෙණියේ D78 දරන ස්ථානයේ පදිංචි JMSDS බණ්ඩාර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ උඳුගොඩ නේෂ්මියර් ඉහළ G265A දරන ස්ථානයේ පදිංචි WM පොඩිලාලහමි මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
විමලවීර දිසානායක මැතිතුමා. නැත. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හෙක්ටා අප්පුහාය මැතිතුමා.
මට මේ ප්‍රශ්නේ අහන්න පෙර ගරු කථානායකතුමනි, රීති ප්‍රශ්නයක් තියෙන අවස්ථාව දීලා ප්‍රශ්නේ අහන්න දෙනවද කොහොමද?
උදේම ප්‍රශ්නේ අහන ඕන හොඳයි. රීති ප්‍රශ්නයක්.
රීති ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා. රීති ප්‍රශ්නේ අහන්න මට 14 1 ස්ථාවර නියෝග සභාවේ වැඩ කටයුතු පාර්ලිමේන්තුව විසින් කලින් කාලට නිශ්චය කරන ලබන රීති හා කොන්දේස වලට යටත්ව ගුවන් විදුලි රූපවාහිනිය හෝ වෙනත් යම් විදුලි මාර්ග හෝ උපකරණ භාවිතයෙන් විකාශය කිරීමට ඉඩකඩු සලසන ලැබිය හැකිය. ඒකේ තුන්වෙනි කොටස හැටියට තියෙනවා කාර්ක සභාවල වැඩ කටයුතු පාර්ලිමේන්තුව සහ අදාළ කාර්ක සභාව විසින් කලින් කාලට නිශ්චය කරන ලැබිය හැකි රීති කොන්දේස වලට යටත්ව කාර්ක සභාව විසින් නිශ්චය කරන ලැබිය හැකි යම් අවස්ථාවල විකාශය සඳහා ඉඩ සලසුන් ලැබිය යුත්තේය. දැම අද දවසේ මගේ අධීක්ෂණ කාර්ක සභාව සඳහා රූපවාහිනී සේවයකට අවස්ථාවක් සලසලා දීලා තියෙනවා පැමිණෙන්න කියලා. දැන් අද උදේ දැනගන්න ලැබුණා ඒක නතර කරලා තියෙනවා කියලා අවස්ථාව දෙන්න බැහැ කියලා. දැන් ඇයි මේ විකාශයට ඉඩ දෙන්න දැන් කෝපා කෝප මේ දෙකම විකාශයට අවස්ථාව ලබා දීලා තියෙනවා. දැන් මේකේ අපි කරන්නේ අපි රජයේ අපහසුතාවයටපත් කරන්න හෝ විනයම් කාරණාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ ජනතාවගේ මුදල් පරිහරණය කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවට තියෙන බලතල සහ කාර්ක සභාවලට අපි පත් කරලා තියෙන බලතලය අනුව අපි වැඩ කටයුතු කරන්නේ. අපි එතන රටට නෙමෙයි අපේ ජනතාවට සාධාරණ කිෂ්ඨ කරන්නයි යන්නේ. ඒ නිසා මෙතනදී ඇයි මෙහෙම දෙයක් වෙන්නේ, මේ මෙහෙම නතර කරන්නේ ඇයි, අඩුගානේ සභාපතිරේ හැටියට මට මේ අවස්ථාව මේකේ ලබා දීලා තියෙනකොට ස්ථාවරණියෝග වල ඒක මට දැනුවත් කිරීමක් කරන්න නැතුව ඒ වැඩ කටයුත්ත එහෙම සිද්ධ කරන්නේ ඇයි කියන එක තමයි විශේෂයෙන් ඔබතුමාගෙන් ප්‍රශ්න ගන්න තියෙන පළමුවෙන්.
ගරු මන්ත්‍රීතුමා, කෝප කෝපා ආවරණය කරන්නෙත් අපේ පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශයේ. ඉතින් ඔබතුමාගේ ඒක ආවරණය කරන්න වෙන්නෙත් ඒ අනුව මිසක්ක වෙන විශේෂ වරප්‍රසාදයක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. පෞද්ගලික මාධ්‍ය මේ ඇතුළට ගේන්න කොහොමවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ.
හරි, එහෙමනම් අපිට පාර්ලිමේන්තුවේ යම් කිසි වැඩපිළිවෙලක් හදන්න පාසුකම් මදි, ඇත්තටම පාසුකම් මදි කාරක සභාව ආවරණය කරන්න. කාරක සභාව ආවරණය කරන්න එහෙමනම් පාර්ලිමේන්තුව තුල අවස්ථාවක් ලබා දෙන්න යම් කිසි වැඩපිළිවෙලක්. මොකද ලෝකෙම අද ලෝකෙම පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන කාරණා ටික දැන් මේක ලයිව් යනවා. ඒතකොට ලයිව් යනවා නම් ඇයි අවස්ථාවක් ලබා දෙන්න බැරි? අඩු ගානේ ආවරණය කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ. ඔබතුමාට පුළුවන් පෞද්ගලික අංශයට කතා කරලා හරි මේ පාසුකම් ටික වැඩිපුර සලසලා දෙන්න. ඒ විදිහට හරි මේ සලසලා දෙන්න.
මේ සම්බන්ධයෙන් තව අලුත් ගැටලු කීපයක් මතුවලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කරුණුත් මේ විද්‍යුත් මාර්ග මගින් ප්‍රචාරය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ගරු ජනාධිපතිතුමා විශේෂයෙන් අපිට දැනීමක් කළා
තියෙනවා. ගරු කතානායකතුමේ හරස් වෙනවා නෙමේ, රාජ්‍ය ආරක්ෂාවට අපේ කාර්ක සභාව වලින් කිසිම බලපෑමක් නැහැ.
පාර්ලිමේන්තුවේ මාධ්‍යයකින් හැර පිට මාධ්‍යයකට එන්න මේ වෙලාවේ අවස්ථාවක් නැහැ. ඔව් කිරියල් මහත්තයා,
ආණ්ඩුව කාලේ මමයි සභානායක වරේ හැටියට යෝජනා කෙරුවේ මාධ්‍යයට මේ කමිටු වාර්තා කරන්න ඉඩ දෙන්න කියලා. ඒක පිළිගත්තා. ඒ අනුව ඒ කාලයක සිද්ධ වුණා. මම දැන් පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. මං හිතන්නේ මේ ඉඩකඩ මැද නිසා ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඉතින් එදා යෝජනා කළා යහපාල ආණ්ඩුව කාලලා මාධ්‍ය වේදි සීල් දරාම ආවා.
හරි, බොහොම ස්තුතියි ඔබතුමා ප්‍රශ්නය අහන්නේ.
හරි, මම අහනවා ප්‍රශ්නේ දරුකතානාගතුමා.
මාජන ආරක්ෂක ඇමතුමා
එක දෙනවනේ.
සමාසයකට කලිලා සිද්ධ
කේෂා විතානගේ මැතිතුමා. ඔව් මන්ත්‍රීතුමා,
කේකවන්නේ ගරු කතානායකතුමනි, මේ පාසුකම් ප්‍රහාරය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. මේකට උත්තරයක් දෙන්න මහා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද වාර්තාවකින් එන නම් එක්ක කරුණු කාරණා එලි කරන්න විතරයි තියෙන්නේ මෙතන. ඉතින් මේ සම්බන්ධව මේ තව කල් ගන්න අවශ්‍ය නැහැ. කල් අරගෙනම ඉවරයි මේ රටේ. මේ මෙච්චර විනාශයක් වෙලා විනාශ කරලත් ඉවරයි, කල් අරගෙනත් ඉවරයි.
ඒ සඳහා අපි ඒ කාරණේ අපි ගරු
ප්‍රශ්නේ දාලා තවුරුද්දා
අදාළ ඇමතුමාට දන්වන්න. හේෂා විතානගේ ඇමතුමා ඇබ්සෙන්ද? අශෝක අබේසිංහ ඇමතුමා ඒත් ඇබ්සෙන්ට්. කවින්ද හේෂාන් ජයවර්ධන ඇමතුමා?
ගරු සර්,
ඉදිරිබල ඇමතුමා
පිළිතුරු දෙනවා. ගරු කතානායකතුමනි, කාවින්ද ජයවර්ධන මැතිතුමා විසින් අහන ලද A1 ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබේද? ඔව්. A2 විදුලි බල උත්පාදනයේ සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම යන කාර්යයන් සඳහා 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනතේ විධිවිධාන යටතේ රජයට අනුප්‍රාප්තික සමාගම් ස්ථාපනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිවිභාගත කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව විදුලි බලය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම මෙන්ම රජයේ අයිතිය සතු ස්වාධීන විදුලි බල පද්ධතිය මෙහෙයුම් ආයතනයක් ස්ථාපිත කිරීම මගින් විදුලිය මිලදීගෙන තොග ලබා දීම මෙන්ම පාරිභෝගිකයන් හට බෙදා හැරීම සහ සැපීමට අදාළ වන පරිදි ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යයන් පැහැදිලි ලෙස වෙන්කර එම කාර්යයන් ඉහත සඳහන් පරිදි අනුප්‍රාප්තික සමාගම් වලට පැමිණීම සැලසුම් කර ඇත. ඊට අමතරව ඉහත සඳහන් විෂයපතයන්ට ඍජුවම අදාළ නොවන ඒත් විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයන්ගේ විශ්‍රාම බැටුප් වැනි අයිතීන් සුරක්ෂිත කිරීම මෙන්ම වත්කම් කළමනාකරණය සහ අනුයාන සේවා සඳහාද තවත් සමාගම් එකක් හෝ දෙකක් පිහිටුවීමට අපේක්ෂා කෙරේ. ආ තුන 2023 අප්‍රේල් 31 දින ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවීමට ඇති ණය සහ ණය නොවන ගෙවීම් සම්පූර්ණ එකතුව රුපියල් බිලියන 516.73 කි. ආ හතර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණය ලබා ගැනීමට සිදු ඇත්තේ පිරිවැය නිරූපණය වන විදුලි ගාස්තු අයක්‍රමයක් නොතිබීම හේතුවෙන් බැවින් එම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ලබාගත් ණය වසර කීපයක් තුළ විදුලි ගාස්තු අය කිරීම තුළින් පියවීමට සැලසුම් කර ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ මගින් ඍජුවම ජනන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ලබාගෙන ඇති ව්‍යාපෘති ණය අදාළ ව්‍යාපෘතියෙන් ජනනය කරන විදුලි ඒකකයක් හරහා අය කරනු ලබන විදුලි ගාස්තු අයක්‍රමය තුළින් ලබාගෙන ණය ගෙවිය යුතු කාලය තුළ පියවීමට කටයුතු කරනු ඇත. ව්‍යාපෘති සඳහා ලබාගත් ණය රජය විසින් පියවීමේ වගකීම දරන ප්‍රමාණය නැවතත් රජය වෙත පවරා ගැනීම තුළින් ඒ සඳහා රජයේ අයිතිය හෙවත් ප්‍රාග්ධන ලංකා විදුලි බල මණ්ඩලය තුළ ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබේ. මේ අයුරින් ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවට පියවීමට ඇති ණය පියවීම සම්බන්ධයෙන් අනුගමනය කිරීමට සැලසුම් කර ඇත. ස්වාධීන තාප බලශක්ති බලාගාර හා විදුලි නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර එම ගෙමීමට ඇති මුදල් අවුරුදු කීපයක් තුළ ගෙවා නිම කරන ආකාරයට ප්‍රතිවගත කිරීමටත් ඒ අනුව වසරකට අදාළ ගෙවිය යුතු ප්‍රමාණය හා ණය පොලිය විදුලි ගාස්තු අය කිරීම මගින් ලැබෙන ආදායමෙන් සපුරා ගැනීමටත් කටයුතු කරනු ලැබේ. සාම්ප්‍රදායික නොවන පුනර්ජනීය බලශක්ති නිෂ්පාදකයන්ට ගෙවිය යුතු මුදල් හැකි ඉක්මනින් පියවිය යුතු බැවින් එමෙන් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් කඩිනමින් පියවිය යුතු සඳහා වාණිජ බැංකුවක් වෙතින් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් මගින් පියවීමටත් ඉතිරිය විදුලි ගාස්තු අයක්‍රමයේ මගින් උපයා ගන්න ලබන ආදායම තුලින් ගෙවීමටත් කටයුතු කරනු ලැබේ. ඉහත කරුණු වලට පරිබාහිරව අමතර ආදායම් උත්පාදනයේ මාර්ගයන් කෙරෙහි අවධානය යොමුකොට එයින් ලැබෙන මුදල් හා වියදම් අවම කර ගැනීමට ක්‍රියා කරන ඉතිරිවන මුදල් මෙම ගෙවීම සඳහා භාවිතා කිරීම සැලසුම් කර ලැබේ. ආ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් අමතුමා අපි දැක්කා විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය විරෝධය ප්‍රකාශ කරනවා මේ අපේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයත් ඒක ඔස්ට්‍රේලියානු සමාගමකට ඒ වගේම ජලවිදුලි බලාගාර චීන සහ කොරියානු බලාගාර මේ සමාගම් වලටත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක. දැන් ජලය ගත්තාම ගරු අමතුමා විශේෂයෙන්ම ගොවිතැනට පානීය ජලය හැටියට භාවිතා කරනවා. එතකොට මේ අපේ රටේ සම්පත් ටික මේ විදිහට දෙන්න කටයුතු කරනවද, ඒ වගේම මේ සේවකයන්ව ඉවත් කරනවද, මේ තුලින් අනවශ්‍ය රටේ යම් ආකාරයේ පාලන බලයක් මේ පෞද්ගලික ආයතනවල ලැබෙයිද කියන ප්‍රශ්නය පැනනගිනවා ගරු අමතුමා. විශේෂයෙන්ම මේ ජල විදුලිය ආශ්‍රිත මේ බලාගාර ටික මේ වෙනත් ආයතන වලට එහෙම නැත්නම් වෙනත් රටවල් වලට පවරන්න කටයුතු කරොත් මේකෙන් අපේ රටේ ආරක්ෂාවට කොයි ආකාරයෙන් බලපායිද කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා අමතුමා.
ගරු කථානායකතුමනි,
මේ ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න හතරක් තියෙනවා, උත්තර දෙන්නම්.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා කාවින්ද මන්තුමාට මේ ප්‍රශ්නේ මතු කිරීම පිළිබඳව. මොකද වැරදි අවබෝධයක් මතු කරලා තිබුණා, විශේෂයෙන්ම වෘත්තීය සමිතිය කියලා කිව්වට ගරු කථානායකතුමනි සියලුම වෘත්තීය සමිති මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ විරෝධය දක්වලා නැහැ. වෘත්තීය සමිති කීපයක් පමණක් විශේෂයෙන්ම දේශපාලන පක්ෂවලට සම්බන්ධ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණයි මේ වැරදි මතය රට තුළ ගෙනියන්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරන පිරිසත් අද වෘත්තීය සමිති කියලා අටවගෙන හිටියට ඒ පිරිස අඩුම තරමේ විදුලි බල මණ්ඩලයේ සේවය කරන පිරිස් නෙවෙයි. දැන් රංජන් ජයලාල් ගත්තම අද සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න එක්කෙනෙක්. එතකට නිවාඩු දාලා ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න කියලා කියන්නේ නිවාඩුවක් දාන්න බැරි සේවය කරන්න නැති නිලධාරි. එතකට මෙවැනි පිරිස් මතයක් මතු කළ තිබුණ ඔබතුමා කිව්වා වගේ නොරොච්චෝල බලාගාරයේ දැනටමත් ඔස්ට්‍රේලියානු සමාගමක ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා කියලා. ගරු කතානායකතුමනි අපි වගකීමෙන් කියන්න පුළුවන් නොරොච්චෝල බලාගාරයේ පිළිබඳව කිසිම අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ සාකච්ඡා කරලත් නැහැ නොරොච්චෝල බලාගාරයේ ලබා දීම පිළිබඳව කිසිම පෞද්ගලික සමාගමක් එක්ක. විවිධ සමාගම් අපිට එවලා තියෙනවා යෝජනා එවලා තියෙනවා නොරොච්චෝල බලාගාරයේ ආශ්‍රිතව වෙනත් විකල්ප ව්‍යාපෘති ආරම්භ කරන්න. දැන් අර ඔස්ට්‍රේලියානු ඔබතුමා කියපු සමාගම යෝජනාවක් එවලා තියෙන්නේ ගල්ලඟුරු ඒ පරිවර්තනය කරලා නිෂ්පාදනය වෙන විදුලිය විශේෂයෙන්ම හරිත විදුලිය බවට පරිවර්තනය කිරීම සඳහා යෝජනාවලියකට අවස්ථාව දෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒක සඳහා අපි අවසරයක් ලබා දීලා නැහැ. ඔවුන් එක්ක සාකච්ඡාවකට ඔවුන්ට අවස්ථාව ලබා දීලා පමණයි අපි තියෙන්නේ. නමුත් අපි ඔවුන්ට කිසිම ආකාරයේ එම වැඩපිළිවෙලට අපි අනුගත වෙන්න ලබා දීලා නැහැ. ඉදිරියේදී නොරොච්චෝල බලාගාරයේ පිළිබඳව රජයේ විසින් තීන්දුවක් ගනු ඇති. ඒ වගේම ගරු කතානායකතුමනි ජලවිදුලිය සම්බන්ධයෙන් කිසිසේත්ම රජයේ ප්‍රතිපත්තියේ තියෙන ජලවිදුලි බලාගාර අපිට පෞද්ගලීකරණය කරන්න බෑ. ඒක කවුරු හරි කියනවා නම් ජලවිදුලි බලාගාර පෞද්ගලීකරණය කරන්න යන්නේ කියලා මම හිතන්නේ මේ රටේ නීතිය පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමයි ප්‍රකාශ කරන්නේ. මොකද ජලවිදුලි බලාගාරවල අයිතිය තියෙන්නේ අත්‍තරම විදුලි බල මණ්ඩලයට නෙවෙයි. ජලවිදුලි බලාගාරවල අයිතිය තියෙන්නේ වාරි මාර්ග අමාත්‍යාංශයට ජල කළමනාකරණ අධිකාරියට. ඒතර ජල කළමනාකරණ අධිකාරියෙන් නිකුත් කරන ජලය පාවිච්චි කළා තමයි අපි ජලවිදුලිය උපාදනය කරන්නේ. අත්‍තරම ජලාශවල තියෙන ජලයෙන් පළවෙනි කාරණාවවට පත් වෙන්නේ පානීය ජලයට අවශ්‍ය ජලය ලබා දීම. දෙක කෘෂි කර්මාන්තර සහ වාරි මාර්ග කටයුතු වලට. තුන පරිසර සංරක්ෂණයට. හතර තමයි විදුලි උත්පාදනයට අවශ්‍ය ජලය නිකුත් කරන්නේ. ඒ නිසා පැහැදිලිවම රජයේ ප්‍රතිපත්ති තීන්දුව තියෙන මේ සමාගම් බවට පරිවර්තනය කිරීමේදී අපේ තියෙන ජලවිදුලි බලාගාර සියල්ලම එක සමාගමක් බවට පරිවර්තනය කරලා ඒක රජයේ සතුවම 100%ක් තිබිය යුතුයි කියන එක. ඒක තමයි වාරි මාර්ග අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශයක එකට කටයුතු කිරීම. ඒ නිසා මේක වැරදි මතයක් ගෙනියලා තියෙනවා. මේක මේ කොරියාවට චීනයට දෙන්න සාකච්ඡා කරලා තියෙනවා කියලා එහෙම සාකච්ඡාවක් කරලත් නැහැ. එහෙම දෙන්නත් බෑ. එහෙම දෙන්න ආණ්ඩුවට බලාපොරොත්තුකුත් නැහැ. ඒ වගේම මේක සමාගම් බවට පරිවර්තනය කිරීමේදී විශේෂයෙන්ම අපේ thermal power plants. ඒ කියන්නේ අපේ ඩීසල් බලාගාර අපේ තියෙන දැවිතෙල් බලාගාර මේවා සම්බන්ධයෙන් අපි තියෙන එක්ක රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හැටියට ඉදිරියට යන්න ඕන. එහෙම නැත්නම් පෞද්ගලික ව්‍යාපාර හැටියට. මොකද මේවා තමයි අපිට ඉදිරියේදී පරිවර්තනය කරන්න ඕන LNG බවට. LNG බවට පරිවර්තනය කරන්න විදුලි බල මණ්ඩලයටවත් ආණ්ඩුවටත් මුදල් නැහැ. ඒකට ආයෝජනය කරන්න පුළුවන් පිරිස් එක්ක ගණන්ලා සාකච්ඡා කරලා ඒක සුදුසු ආකාරයේ සිදු කළ යුතු තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම කරු කතානායකතුමනි එතුමා අහපු ඊළඟ ප්‍රශ්නය සේවකයන් පිළිබඳව අපි අරගෙන තියෙන තීන්දුව තමයි දැනට ඉන්න සියලුම සේවකයන්ට ඒ අලුතෙන් සමාගම් බවට පරිවර්තනය කිරීමේදී ඔවුන්ට අනිවාර්යයෙන්ම ඒ සමාගම්වල අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි කියන එක. ඒතර කිසිම සේවකයෙක්ට අපි කපා හරින්න කියලා තීන්දුව කළ නැහැ. ඒක පනතෙත් අපි යෝජනා කරලා තියෙනවා. දැනට ඉන්න සේවකයන්ට අලුත් සමාගම්වල දෙන්න ඕන. ඒ වගේම ඔවුන්ගේ දැනට තියෙන වැටුපට නොඅඩු වැටුපක තමයි ඔවුන් අපි හිටවන්නත් ඕන. නමුත් කවුරු හරි හිතනවා නම් ඔවුන්ට සේවෙන් ඉවත් වෙන්න අවශ්‍යයි VRS එකක් හරි මොකක් හරි අවශ්‍යයි කියලා ඒකට පහසුකම් සපයන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අර්ථ සාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනට විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් හැටියට භුක්ති විඳින දේවල් අපි වෙනත් සමාගමක් යටතේ මුදල් අමාත්‍යාංශය යටතේ පරිපාලනය කරලා ඒක අඛණ්ඩව පවත්වාගෙන යන තමයි තීන්දුව කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් අපි තීන්දුවක් අරගෙන දෙන ගරු කතානායකතුමනි අලුතෙන් බඳව ගන්නේ නැහැ කියලා. මොකද හැම අවුරුද්දෙම 1000ක් 1200ක් විදුලි බල මණ්ඩලයේ විශ්‍රාම යනවා. එතර 1200ක් 2000ක් විතර වගේ විශ්‍රාම යනකට අවශ්‍ය පිරිස තාක්ෂණික වශයෙන් බඳවා ගන්න පමණමයි අපි යෝජනා කරලා තියෙන්නේ. අලුතෙන් අපි බඳව ගන්නේ නැහැ. ඉන්න පිරිස මේ සමාගම් වලට කළමනාකරණය කර ගැනීම තමයි යෝජනා කරලා තියෙන්නේ.
අමුතුමා කිව්වට දැන් මේ ප්‍රතිව්‍යුහ ගත කරන එකට සමහර වෘත්තීය සමිති තමයි විරුද්ධ කියලා අපි දැක්කා. මේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ට්විටර් එකේ දාලා තියෙනවා ප්‍රතිව්‍යුහ ගත කරන එකට විරුද්ධයි කියලා. මේ NVQ කරලා තියෙන විභාගය කරලා තියෙන ඒ පුද්ගලයන්ව තාම ස්ථීර කරලා නැහැ. එයාට උසස් වීම් ලබා දීලා නැහැ ගරු කතා මේ අමුතුමා. ඒ වගේම සිනෝපෙක් ආයතනය මෙහි ස්ථාපනය කරේ විශේෂයෙන්ම ඩොලර් ලංකාවේ හිඟතාවයත් එක්ක. දැන් ඒකේ රොයල්ටි එක අරගෙන නැහැ. මේ පිළිබඳවත් ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්
ගරු කතානායකතුමනි NVQ මේ පුහුණු වීම් ලද සේවකයන් ඉන්නවා 4000කට ආසන පිරිසක්. මොකද විවිධ දේශපාලන හේතු නිසා බඳවාගත්ත විශාල පිරිසක් ඉන්නවා තාක්ෂණික නොවන. නමුත් ඒ කට්ටිය පහුගිය අවුරුදු 4 5 විශාල සේවයක් කළා තියෙනවා විදුලි බල මණ්ඩලයට දැන් අවශ්‍ය පුහුණු විමුත් ලබලා තියෙනවා. ඒ නිසා අපි తాවකාලිකව පමණයි ඒ NVQ පුහුණුව ලැබුපු පිරිස් ස්ථිර කිරීම නවත්තලා තියෙන්නේ. මොකද අපි මේ දවස්වල මානව සම්පත් විගණනයක් සිදු කරනවා විදුලි බල මණ්ඩලය ඇතුලේ. මොකද මානව සම්පත් විගණනය කරන අතරතුර පිරිස් අපි ස්ථිර කරන්න හැදුවොත් ඒ පිරිස් වලට උසස් වීම් ලබා දෙන්න හැදුවොත් මේ මානව විගණන ඒ විගණනය කරන්න බෑ. එනිසා ඒ විගණනේ අපි හිතනවා තව මාසයක් විතර කාලයක් ඇතුළතදී අවසන් වෙනවා. ඒ අවසන් වුණාට පස්සේ පුහුණුව ලැබලා තියෙන දැනට බඳවාගෙන ඉන්න తాවකාලික පද නෙමේ අවුරුදු 4ක් 5ක් සේවය කළ තියෙන ඒ පුහුණුව සියලු දේ අකණ්ඩව සම්පූර්ණ කළ තියෙන සියලු දෙනා ස්ථිරපත් වීම ලාභීන් බවට පත් කරනවා. ඒ වගේම උසස් වීම් දැනට නවත්තලා තියෙන ඒවත් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ උසස් වීම්නුත් අපි తాවකාලිකව නවත්තලා තියෙන්නේ මේ ක්‍රියාවලිය යන නිසා. ඒ ක්‍රියාවලිය අර මානව සම්පත් විගණනේ අවසන් වුණාට පස්සේ ඒ උසස් වීමුත් සුදුසු ආකාරයෙන් ලබා දෙනවා. හැබැයි නමුත් අපි අලුතෙන් බඳවා ගන්න කිසිම සේවකයෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඉන්න කට්ටිය අර ස්ථිර කිරීම සහ අර අපේ මේ සුදුසුකම් ලැබලා තියෙන කට්ටිය උසස් වීම වලට යොමු කිරීම පමණයි සිදු වෙන්නේ. ඔබතුමා අතු කරපු ඊළඟ ප්‍රශ්නය කණිත් තෙල් සම්බන්ධයෙන් ඒකත් වැරදි මතයක් නිර්මාණය කළ තිබුණා. මොකද අපි මේ රටට සිනෝපෙක් වැනි ආයතන ගෙන්වන්න කියලා යෝජනා කරේ මේ රටේ ඉන්ධන බෙදා හැරීම පිළිබඳව අර්බුදයක් තිබුණා. අපිට තිබුණේ ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක්. අපිට තිබුණේ විශේෂම විදේශ මුදල් නැති නිසා අපිට ආනයනය කිරීම යම් සීමාවක් ලක් වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම කොන්දේසි ප්‍රමාණයක් පැනෙව්වා අලුතෙන් සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අරමුදල් භාවිතා කරලා. ඒ කියන්නේ අපේ රටේ තියෙන බැංකු වලින් හෝ අපේ බැංකු වල තියෙන ණයවර ලිපි පහසුකම් භාවිතා කරන්නේ නැතුව ඔවුන් ආයෝජනයක් ලෙස තමයි මේ රටට තෙල් ආනයනය කරන්න ඕන. තෙල් ආනයනය කරලා ඉවරලා මාස 12ක් යනකම් ඒ මුදල් අපේ රටේ තියාගන්න ඕන එළියට ගෙනියන්න බෑ කියලා. ඒ මුදල් තමයි ආයෝජනය කරන්න කියලා කිව්වේ. හැබැයි තව කොන්දේසි දෙකක් තිබුණා. මේ මුදල් ගෙනාවට පස්සේ දැන් ඔවුන් ඩොලර් හැටියට ආයෝජනය කරලා තෙල් ගේනවා රටට. රටට ගේන තෙල් ටික අලෙවි කරාට පස්සේ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් වලින්. එතන රුපියල් වලින් ලැබෙන ප්‍රමාණය තමයි ඔවුන් ගිණුම් වල තැන්පත් කරන්නේ. එතන මහ බැංකුව පසුගිය අවුරුද්දේ අපිට කියලා තිබුණා මාස 9ක කාලයක් යනකම් තියෙන රුපියල් පරිවර්තනය කරන්න දෙන්න එපා විදේශ විනිමයට. මොකද අපේ රටේ තිබුණ විදේශ විනිමය අර්බුදේ නිසා. ඒක පහුගිය අවුරුද්දේ අපිට කියලා තිබුණේ. හැබැයි මේ අවුරුද්දේ අපිට මහ බැංකුව කියලා තිබුණා මේ ලැබෙන මුදල් ටික රුපියල් ටික මාස 9ක් තියාගෙන ගිහිල්ලා එකසරේ පරිවර්තනය කරන්න ගියොත් විදේශ විනිමයට ලොකු පීඩනයක් එල්ල වෙන්න පුළුවන් අපේ විදේශ සංචිත වලට. එතන ඩොලරේ ඉහළ පහළ යෑම අපිට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා පරිවර්තනය කිරීම. ඒ කියන්නේ මේ ගේන ආයෝජනය කළා ගේන තෙල් ටික අලෙවි කරලා ලැබෙන මුදල් ටික රුපියල් ටික විදේශ විනිමයට පරිවර්තනය කිරීම. එදිනම කරන්න කියන එක තමයි මහ බැංකුව විසින් අපිට උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අර මාස 9කින් පරිවර්තනය කරන්න කියන එක එක දවසෙන් හෝ දවස් දෙකෙන් පරිවර්තනය කරන්න කියන එක අපි ඉඩ දුන්නා. හැබැයි පරිවර්තනය කරා කියලා ඒක රටෙන් පිටට ගෙනියන්න නෙවෙයි අවශ්‍යය දුන්නේ. ඒක මාස 12ම අපේ රටේ තියෙන්න ඕන. ඒ කොන්දේසිය කිසිම වෙනසක් වෙලා නැහැ. පරිවර්තනය කිරීමේ කොන්දේසිය විතරයි. ඒ කියන්නේ රුපියල් වලින් විදේශ විනිමයට ඒ වෙලාවෙම. ඒක අපිට වාසියක් වෙනවා අපේ රටක් හැටියට. දෙවෙනි කොන්දේසිය තමයි මේ සැපයුම් කරුවන්ට තිබුණා රෝයල් ටිකක් 1%ක රෝයල් ටිකක් දාන්න කියලා. ඒ 1%ක රෝයල් ටික දාන්න කියලා කිව්වේ විශේෂයෙන්ම අපේ තියෙන පැරණි ණය පියවා ගැනීම සම්බන්ධයෙන්. මොකද අපේ කණිත් තෙල් නිතික සංස්ථාව ඉන්දියාවෙන් අරන් තියෙන ඩොලර් මිලියන 700ක ණයක්, මීට ඉස්සෙල්ලා අරන් තියෙන ඉරානෙන් අරන් තියෙන ඩොලර් මිලියන 250ක ණයක් මේ ණය මුදල් පියවා ගැනීම සඳහා මේ සැපයුම් කරුවන්ගෙන් ආදායමෙන් 1%ක් ගන්න කියලා. හැබැයි මේ ක්‍රියාවලිය යන අතරතුරේ අපේ මුදල් අමාත්‍යාංශ විසින් වෙනත් ක්‍රමයක් හඳුන්වලා දුන්නා ඒ ණය පියව ගන්න. ඒ ණය පියවා ගැනීම වෙනුවෙන් දැන් හඳුන්වා දීලා තියෙනවා රුපියල් 50ක බද්දා. හැම ලීටරයකටම රුපියල් 50ක බද්දා. එතන රුපියල් 50ට බද්දට අමතරව තව 1%ක් දාන්න යනවා කියලා කියන්නේ ඒකත් අපිට දාන්න වෙන්නේ ජනතාව මත තමයි දාන්න වෙන්නේ පීඩණය. ඒ නිසා බදු දෙකක් ගහන්නේ නැතුව එක බද්දක් පමණක් පනවාගෙන යන්න කියන එක තමයි මුදල් අමාත්‍යාංශය කිව්වේ. ඒ අනුව තමයි අර 1%ක පිරිවැය කියන එක අයින් කරලා රුපියල් 50ක ලීටරයට බද්ද කියන එක ආදේශ කරලා තියෙන්නේ. ඒ නිසා එකෙන් කිසිම අවාසියක් වෙන්නේ නැහැ අපේ රටට. ඒ වගේම මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවේ තියෙන මූලික කොන්දේසිය වෙච්ච අර පිට රටින් මුදල් ගෙනිය යුතුයි කියන එක කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ වගේම අපේ ණය පියවා ගැනීම සඳහා අර රුපියල් 50ක බද්ද ප්‍රමාණවත් වෙනවා. ඒක ආදේශ වෙනවා සියලුම සැපයුම් කරුවන්ට මේ වෙළඳ පොළට එකතු වෙන.
අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙනවා. අමාත්‍යතුමනි, මම හිතන්නේ මේ පොයින්ට් එක ඉස්සෙල්ලත් රේස් කරා මම කැමති නැවතත් ඔබතුමාට මේක අවධාරණය කරන්න. ඔබතුමා පිළිගන්නා විදුලි බල මණ්ඩලයේ ආධුනික අභ්‍යාසලාභී ගණනාවක් සිටිනවා. 1-3 කණ්ඩායම් ඒ අයව ස්ථිර කරලා තියෙනවා. ඔව් මම මේ පොඩ පැහැදිලි කරන්නන්නේ ඒක වඩා නෑ ඒ ඒක මම තවඩ වඩාත් පැහැදිලි කරන්නට යන්නේ මම ඔබතුමාට කියන්න කැමති මේ 1-3 කණ්ඩායම් ස්ථිර කරලා තිබෙනවා. 4-6 කණ්ඩායම් අවසාන සම්මුඛ පරීක්ෂණයටත් මුහුණ දීලා සමත් වෙලා තියෙනවා. දැන් වසර 6ක් ඒ අයව ස්ථිර කරලා නැහැ. දැන් මම කියන්න හදන්නේ ඒ අය කරන රැකියාව. ඒ කියන්නේ ජනන සම්ප්‍රේෂණ බෙදාහැරීම් අංශවල මේ ලෝකේ බොහොම අවදානම් රැකියාවන් 10 අතුරින් එකක්. දැන් මම ඔබතුමාට මම හැන්සත්ගත කරනවා ඉදිරිපත් කරනවා මේ එම්කේ සංජීව කියන මහත්මයාගේ ඒ ඉන්සිඩන්ට් එක විතරක්. ෆෝක්ලිෆ්ට් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇන්කල් එකෙන්ම එයාගේ සම්පූර්ණ මේ ඉන්ජරි එක වෙලා තියෙනවා. තුවාලි සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති මේ ඇත්තටම මේ ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් වලින්ම පුහුණු කරපු හොඳ දක්ෂ කණ්ඩායමක්. මේක නුපුහුණු කණ්ඩායමක් නෙමෙයි පුහුණු කණ්ඩායමක්. ඉතින් මම දන්නවා මූල්‍ය ප්‍රශ්න තියෙනවා. ඔබතුමාලා කිව්වා ඔඩිට් එකක් කරනවායි කියලා රැකියාවන් පිළිබඳව. ඒක මම පිළිගන්නවා. නමුත් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති NVQ 4-5-6 කණ්ඩායම් වල මේ අභියාචනය මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මූල්‍ය තත්ත්වය සුබවාදී වීම තුළ ස්ථිර කරන්න පුළුවන් පළමු කණ්ඩායම හැටියට මේ කණ්ඩායම තෝරාගන්නේ කියලා මම ඔබතුමාට මේ අවස්ථාවේ යෝජනා කරනවා. මම මේ සියලු කරුණු ඔබතුමාට ලැබෙන්න සලස්සන්නම්. මම සභාගත කරන්නම්. ඒ කණ්ඩායමේම විශේෂ ඉල්ලීම මත මේ යෝජනාව මම කරන්නේ. මොකද රජයේ මුදලින්ම පුහුණු වුණු කණ්ඩායමක්. ස්තුතියි.
අර කතානායකතුමනි, මම හිතන්නේ මේ ප්‍රශ්නෙම තමයි හේෂවිත මේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා ඇහුවේ. අපි ඒකට තමයි උත්තර දුන්නේ. මේ NVQ පුහුණුව ලැබපු පිරිසක් ඉන්නවා. ඇත්තටම විදුලි බල මණ්ඩලයේ ඇතුලේ අපි ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරන කණ්ඩායම තමයි මේ తాවකාලිකව ඉන්න පිරිස්. අතර ස්ථිර වෙන්නේ ඉස්සෙල්ලා උන් ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරනවා. ඒක තමයි මම ඊට පෙර පිළිතුරෙත් කිව්වේ. ඒ පිරිස් පිළිබඳව ඉන්නවා මේ 4000ක වගේ පිරිසක්. ඒ පිරිස පුහුණු වීම වලින් පස්සේ ස්ථිර කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ ස්ථිර වීම අපි ලබා දීම දැනට తాවකාලිකව නවත්තලා තියෙන්නේ HR ඔඩිට් එකක් යන නිසා, මේ මානව සම්පත් විගණනයක් යන නිසා. ඒ මානව සම්පත් විගණනයෙන් පස්සේ ඔවුන් සියලු දෙනාම ස්ථිර සේවයේ පිහිටවන්න අපි කටයුතු කරනවා. ඔවුන් එක්ක අපි වෙනම සාකච්ඡා කරා, වෘත්තීය සමිතිත් එක්ක වෙනම සාකච්ඡා කරා. ඒ නිසා ඒක අපි ඉදිරියේදී ඒක සිදු කරනවා කියන එක මේ වෙලාවේ ඔබතුමාට වගකීමෙන් කියන්න පුළුවන්.
Honorable Shivanyanam Sreetharan.
අංක 1 මේ වන විට විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා ඉල්ලුම් කරන රටවල් කවරේද? ඇමනුම විදියට ඉදිරිපත් කරනද? රටවල් ගණන කියන්නද? කියන්න. හරි, රටවල්
ගොඩක්
ඇමනුමේ තියෙනවා. රටවල් 44ක්.
එහෙනම්
41ක්.
ලාව ගන්න හොඳ නැහැ.
එක් එක් රටවල් විසින් ලංකාවට ලබා දෙන බව දන්වා ඇති රැකියා අවස්ථා සංඛ්‍යාව වෙන වෙන වශයෙන් සඳහන් කරන්න. ඒකත් එමනම් දෙක. මොකද මේක ජොබ් ඔෆර්ස් නෙමෙයි, ජොබ් ඕඩර් එකක්. එනකොට එකක අපි 200ක් ගත්තත් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා 1000ක් 2000ක් විතර සඳහන් කරනවා. එහෙම එකතුව රටවල් 41කින් 12,73,428ක රැකියා එනවා. මේ කියන්නේ ජොබ් ඕඩර්ස් එහෙම තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මේකෙන් අපි මේ අවුරුදු බලාපොරොත්තු වෙන 103ක ප්‍රමාණයක් විදේශගත කරන්න තමයි බලාපොරොත්තු වෙන. ඕඩර් එකක් එහෙම ආවට, ඒ කියන්නේ සංඛ්‍යාව සඳහන් කරලා එවනවා අපිට 2000ක් අවශ්‍යයි, 5000ක් අවශ්‍ය වෙයි කියලා. නමුත් එහෙම බාර ගන්නේ නැහැ. මොකද එක කොලේකින් එකින් එකට බාර දෙන්න ගියාම ඒගොල්ලන්ට යන වියදම නිසා ඒගොල්ලෝ ලොකු නම්බර දාලා එවනවා. ඉතින් ඒ නම්බර එකතුව ඒ විදිහට සඳහන් වෙනවා. ඒකත් ඇමිනුමක් විදිහට ඉදිරිපත් කරනවා. විදේශ රැකියා සඳහා භාෂා සහතිකයේ අවශ්‍ය කරන රටවල් කවරේද? භාෂා සහතිකයේ අවශ්‍යතාවය රැකියාවේ ස්වභාවය අනුව තීරණය වෙනවා. පොදුවේ ගත් කළ සෑම විදේශීය රටකටම ඒ රටේ භාෂාව භාවිතා කරන මව් භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව රැකියාව නිරත වීමේදී අවශ්‍ය වෙනවා, අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස කොරියාවේ රැකියාව සඳහා කොරියානු භාෂාව, ජපානයේ රැකියාව යනව නම් ජපානි භාෂාව අවශ්‍ය වෙනවා. ඒ වගේම මැද පෙරදිග කලාපයේ වෙනත් රටවල් වලට යනකොට අරාබි භාෂාව හෝ එහෙම නැත්නම් දැන් පොදුවේ ඉංග්‍රීසි භාෂාවවත් අත්‍යවශ්‍ය වෙනවා මේ රටවල් වලට ගිහිල්ලා සේවය කරන්න. වෘත්තීය වළංගු වෘත්තීය පුහුණු සහතික අවශ්‍ය කරන රටවල් කවරේද? වළංගු වෘත්තීය පුහුණු සහතිකවල අවශ්‍යතාවයේ ඒ ඒ රැකියා කාණ්ඩයේ අනුව නිපුණතා මට්ටම ඇගයීම සඳහා අවශ්‍ය වෙනවා. මෙම වෘත්තීය පුහුණු සහතිකවල පිළිගැනීම ආයතනයට හා රටින් රටට වෙනස් වෙනවා. පොදුවේ ගත් කළ ලංකාවේ පිරුණු ලබන ජාතික වෘත්තීය සුසුකම NVQ යටතේ නිකුත් කරනු ලබන සහතිකය බොහෝ රටවල් මේ විදිහට පිළිගනු ලබනවා. ඒ වගේම අපි අනෙකුත් රටවල් එක්ක ස්කිල් ඊක්වලයිසේෂන් ප්‍රොජෙක්ට් එකක් මේ දවස්වල කරගෙන යනවා. අපේ රටේ වෘත්තීය මට්ටම අනෙක් රටවල් එක්ක සංසන්දනය කරලා ඒවා සමානුපාත කරගැනීමේ අවශ්‍යතාවය සහ ඒ රටවල් වල අවශ්‍යතාවය හැටියට අපේ රටේ ඒ ස්කිල්ස් හදන්න ඕනි කරන වැඩපිළිවෙල අපි වෘත්තීය පුහුණු ආයතන සමග එකතු වෙලා කටයුතු කරන. ඒ වගේම අධ්‍යාපන මාත්‍යංශයත් එක්ක එකතු වෙලා ඒ කටයුතු අපි විදේශ රටවල තියෙන අවශ්‍යතාවයේ අනුව මේ කටයුතු කරනවා. ඊට අමතරව අපි දේශීය සහ විදේශ වශයෙන් සිදු කරන ලබන ලේබර් මාකට් රිසර්ච් එක මේ දවස්වල කරගෙන යනවා. ඒක අනුව අපි බලාපොරොත්තු වෙනවා ලෝකේ කොයි කොයි රටවල් වල කොයි කොයි ක්ෂේත්‍ර සඳහාද වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ, කොයි විදිහද තව අවුරුදු 5ක් සඳහා 10ක් සඳහා අපේ ශ්‍රමිකයින් පුහුණු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව නියම දත්ත අනුව අපි ඒ සඳහා පුහුණුවීම් කටයුතු වලට අවශ්‍ය උපදෙස්, අවශ්‍ය මූලික අදහස අපි අධ්‍යාපන මාත්‍යංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෘත්තීය පුහුණුවට විතරක් නෙවෙයි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස් වෙද්දී, පාඨමාලා වෙනස් වෙද්දී, විෂයමාලා වෙනස් වෙද්දී ඒ ලෝකයට සහ නූතන වැඩ ලෝකයට ගැලපෙන විදිහට ඒවා වෙනස් කරන්න ඕනි කරන මූලික ඉන්පුට්ස් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. භාෂා සහතික සහ වෘත්තීය පුහුණු සහතික අවශ්‍ය නොවන රටවල් තිබේද? එවැනි රටවල් නොමැත. භාෂාව නැතුව, එහෙම නැත්නම් පුහුණු සහතිකයක් නැතුව යන්න පුළුවන් රටවල් නැහැ. අද ඩොමෙස්ටික් හවුස් කි මේ ගෘහ සේවිකාවක් යද්දිත් අපි NVQ සහතිකයක් දීලා තමයි යවන්නේ. ඒ නිසා සියලු ක්ෂේත්‍ර සඳහා සහතිකයක් තිබීම අනිවාර්යයි. පාස්පෝර්ට් එක විදේශගත වෙන්න සුදුසුකමක් නෙවෙයි. පාස්පෝර්ට් එකක් තිබුණු පළියට අද ගොඩක් අය හිතාගෙන ඉන්නවා පාස්පෝර්ට් එක හදාගත්ත දැන් රට යන්න පුළුවන් කියලා. බෑ, වෘත්තීය සුදුසුකමක් භාෂාව අනිවාර්යෙන්ම තිබිය යුතුමයි විදේශ රැකියාවක් හොයාගන්න. එසේ නම් මෙවැනි රටවල් අදාළ නැත. විදේශ රැකියාව සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කරන විට මේවැනි රටට ගෙන ඇති පියවර කවරේද? අපි ක්‍රමවේද තුනක් යටතේ විදේශ රැකියා ගත කරනවා ශ්‍රමිකයන්. ඒ තමයි බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් විදේශගත කිරීම. අපි යවන ප්‍රමාණයෙන් 100% වැඩි බහුතරයක් මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා තියෙන බලපත්‍රලාභී රැකියා ඒජන්සි හරහා තමයි යන්නේ. ඒ වගේම පුද්ගලික මාර්ගයෙන් යන්න පුළුවන්. සෙල්ෆ් විදියට රෙජිස්ටර් වෙලා තමන් පුද්ගලිකව තමන් හොයාගත්තු රස්සාවක් තමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන්න පුළුවන්. ඒ වගේම ද්විපාර්ෂික ගිවිසුම් යටතේ ශ්‍රී ලංකා රජය මගින් විදේශ රැකියාව සඳහා යොමු කිරීම, ඒක අපි කියන්නේ G2G contracts තියෙන රටවල් එක්ක, ඒ වගේ කොරියාව, ඊශ්‍රායලය සමග අපිට රාජතාන්ත්‍රික ගිවිසුම් මගින් අපි දැනට පිටත් කර යැවීම රැකියාව සඳහා රැකියාගත කිරීම සිද්ධ කරනු ලබනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම් කඩිනමින් සපුරාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඉහත ක්‍රමවේදය යටතේ විදේශගත වන ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය පහසුකම් සැපීම මෙන් විදේශ රටවල්හි රැකියා අවස්ථා සපයා ගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මගින් සිද්ධ කරනවා. ඒක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතේ මූලික කාරණාවක් තමයි විදේශ රැකියා සඳහා ප්‍රවර්ධනය. ඒ ප්‍රවර්ධනය සඳහා විදේශ රැකියා වෙළඳපොළට සරිලන සුදුසුකම් සහිත ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන වෙළඳපොළ විවිධාංගකරණ හා රාජ්‍ය මාත්‍යංශය සහ නිපුණතා සංවර්ධන රාජ්‍ය මාත්‍යංශය 2021 දී ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. ඊට අමතරව මේ මෑතකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඒ වගේම වෘත්තීය පුහුණු අධිකාරිය මේ වෙනකොට අලුත් ගිවිසුමක් ඇති කරලා අලුතෙන් යන විශේෂ ක්ෂේත්‍ර සඳහා ඒකාබද්ධ පුහුණු වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විදේශ රැකියා ඉලක්ක කරගනිමින් පුහුණු පාඨමාලා පවත්වන ආයතන කාර්යංශයේ ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කළා තියෙනවා. එමගින් ඒ ආයතනවල පුහුණුව ලබන පුහුණුලාභීන් සහ විදේශ රැකියා උදාකරලීමේ කාර්යයට කාර්යංශය සහාය වෙනවා. මේක පැහැදිලි කළොත් මෙච්චරකල් පුහුණුව කියන එක විදේශ සේවා නියුක්ති කාර්යංශයම තමයි කරේ. එහෙම නැත්නම් රජයේ අනිත් ආයතන. අපි මේක විමධ්‍යගත කරලා ඕනෑම ආයතනයකට පෞද්ගලික ක්ෂේත්‍රයේ අයට පුහුණුවීම් කරලා ඒ පුහුණුවීම් කරන අයව NVQ සහතික ලබා දීලා හෝ වෙනත් ඒ සිටි ඇංගිල් සහතික වෙන්න පුළුවන් ඒ දෙන්න ඕනි සහතික ලබා දීලා අපේ මේ විදේශගත කරන ජාලයට එකතු කරගන්න කටයුතු කරා. ඒ අනුව ඒ විදේශ සේවා අපේ පුහුණු කිරීම ආයතන ලියාපදිංචි කිරීම අපි ආරම්භ කරා දැන්වීම් දාලා. ඒ අනුව මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් පුහුණු කිරීමේ ආයතන බඳවාගෙන තියෙන අපේ බලාපොරොත්තුව තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රතිපත්තිමය වශයෙන් අපේ මූලික කාර්තව්‍යයන් වලට එකතු වෙලා මේ පුහුණු කිරීම කාර්යය කියන එක පෞද්ගලිකංශයට හෝ රාජ්‍යංශයේ පුහුණු කිරීම ආයතනයේ වෙත බාර දීම තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. අපේ අවශ්‍යතාවය අපි ඔවුන්ට ලබා දීලා. ඒ වගේම මේ වෙනකොට ජපාන් වෙළඳපොළ ඉලක්ක කරගෙනමින් 5000ක ජපන් භාෂා පුහුණුලාභීන්ගේ සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහන ආරම්භ කළා තිනු. ඊට අමතරව කැබිනට් මණ්ඩලය හරහා මම විශේෂ අනුමැතියක් ලබා ගත්තා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග එකතු වෙලා ජපන් භාෂාව ප්‍රාථමික අංශයේ ඉඳලා අධ්‍යාපනය කරන්න ලබා දෙන්න ඒ සඳහා ගැස කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කරගෙන යනවා. 6 වෙනි පන්තියේ ඉඳලා ජපන් භාෂාවත් අධ්‍යාපන විෂයමාලාවට ඇතුළත් කරන්න අනාගත වැඩලෝකයට අපේ රටෙන් ජපානය සඳහා වැඩි ශ්‍රමික පිරිසක් යොමු කිරීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ වගේම ඊශ්‍රායල් සහ අනෙකුත් රටවල් ඉලක්ක කරගැනීමේ සාතු සේවා පාඨමාලා කාර්යංශයේ මගින් ක්‍රියාත්මක කරනවා. ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකමේ තෙවන මට්ටම NVQ3 සර්ටිෆිකේට් එක දෙන පාඨමාලාවක් අපි පවත්වාගෙන ගියා. ඒ වගේම තවදුරටත් පවත්වාගෙන යනවා. දැනට අපි කළුබෝවිල ශික්ෂණ රෝහල සමග එකතු වෙලත් අනෙකුත් රෝහල් වලටත් අපි ආරාධනා කරලා තියෙනවා මේ කාර්යය සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගෙන වැඩ කටයුතු කරන්න කියලා, වඩා සාර්ථක පාඨමාලා අවශ්‍යතාවය තියෙන නිසා. එතකොට ශ්‍රී ලාංකික හෙදියන් එක්සත් රාජධානිය වෙත යොමු කරවීමේ අවබෝධතා කිවිසුම අත්සන් කරලා ඒ විදිහට ඒ අවශ්‍ය ප්‍රොටෝකෝල් ක්‍රමවේදය මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා එක්සත් රාජධානිය හරහා. මේ වෙනකොට සිංගප්පූරුව සඳහා අපේ ශ්‍රමිකයන් නර්සස්ලා යවන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඉතාමත්ම සාර්ථකව ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම සිංගප්පූරුව මේ ළඟදී ඇවිල්ලා සිංගප්පූරුවේ නිලධාරීන් ඇවිල්ලා ලංකාවට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම නර්සස්ලා බිහි කරගෙන ඒ සඳහා ඒ අයගෙන් අවුරුදු දෙකක් සඳහා ඒ අය ගෙවීම් කටයුතු කරලා ලංකාවට ගෙවලා ඒ නර්සස්ලා අරගෙන යන කටයුතු කරන්න, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ගෙවලා අරගෙන යන වැඩපිළිවෙලක් අවසාන වර්ෂ දෙක සඳහා අරමුදල් පවා සිංගප්පූරු රජය ගෙවන්න දැන් සූදානම් වෙලා ඒ කටයුත්තත් දැන් සම්පාදනය වෙමින් යනවා. ඒ වගේම විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙනමින් ශ්‍රමිකයන් යොමු කිරීම සඳහා පහත් සඳහන් ආයතන සමග අපි ගිවිසුම් ගත වෙලා තියෙනවා. ජයවර්ධනපුර රෝහල සේෆ් ෆවුන්ඩේෂන් ආයතනයේ මේ සාතු සේවා සඳහා, ඒ වගේම උතුරු මැද පළාත් සභාව සමගත් අපි ඒකාබද්ධ වුණා. ඒ වගේම අපි අනෙකුත් පළාත් සභාවලටත් ආරාධනා කළා. මේ මොකද පළාත් සභාවල ලොකු සංවර්ධන කටයුතු මේ දවස්වල සිද්ධ වෙන්නේ නැහැ. ඒ අයගේ ආයතන රාශියක් තියෙනවා, ඒ අයගේ ශාලා පහසුකම් තියෙනවා, ඒවා පාවිච්චි කරලා මේ පුහුණුවීම් කටයුතු කරන්න කියලා, මේක දීපව්‍යාප්ත කරන්න කියලා අපි සියලු පළාත් සභාවලට ආරාධනා කරලා කටයුතු කරා. මේ වෙනකොට උතුරු මැද පළාත් සභාව මේ කටයුතු ආරම්භ කළා, ගිවිසුම් ගත වුණා. ඒ අයත් පුහුණු කිරීම කටයුතු කරනවා. අනෙක් පළාත් සභාවනුත් මේ වෙනකොට ඒ සඳහා සූදානම් වෙමින් යනවා. ඒ පුහුණුවීම් කටයුතු බිම් මට්ටමේ, ග්‍රාමීය මට්ටමේ ඉඳලා මේ සුදුසු පුහුණුවීම් කටයුතු කරන්න. ඊට අමතරව සමුර්ධි දෙපාර්තමේන්තුව සමග අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා ඒ හරහා ග්‍රාමීය මට්ටමේ ඉන්න තරුණ තරුණියන්ට භාෂා පුහුණු වීම ලබා දෙන්න වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඊට අමතරව පෞද්ගලික ආයතන රාශියක් සමග මේ වෙනකොට අපි අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. පුහුණුලාභීන් විදේශ රැකියා සඳහා යොමු වීම දිරිමත් කිරීම සඳහා විදේශ රැකියා පුහුණු පාඨමාලාව වෙනුවෙන් කවුරු හරි තරුණයෙක් තරුණියක් දරපු මුදලෙන් 75%ක මුදලක් ඔහු හෝ ඇය විදේශගත වෙන අවස්ථාවේදී ප්‍රතිපූර්ණය කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි පාඨමාලාවක් කරොත් තමන්ගේ වියදමෙන් ඒ වියදමෙන් 75%ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දරනවා එයා රට යන වෙලාවේ. ඒ තරම් අපි උනන්දුවක් දෙනවා, අපි සහයෝගයක් දෙනවා මේ පුහුණුවීම් කටයුතු කරන්න. ඒ අනුව ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, මූල්‍ය හා අලවිකරණ ක්ෂේත්‍රයේ වගේම කාර්මික ශිල්පීන් ඕනෑම කාර්මික ශිල්පියෙකුට තමන් ඉගෙන ගන්න වෘත්තියට අපි 75%ක් ප්‍රතිපූර්ණය කරනවා ඔහු විදේශගත වෙන අවස්ථාවේදී. එසේම අවම වශයෙන් N4 විභාගයේ සමත්ව ජපානයේ රැකියාවක් අවස්ථාවක් ලබා ගන්නා අයවලුන් සඳහාත් අපි මේ ප්‍රතිපූර්ණයේ අවස්ථාව සිද්ධ කරලා දෙනවා. ඒ වගේම ජපානයේ සඳහා තාක්ෂණික පුහුණුලාභීන් යොමු කිරීම සඳහා කාර්යංශය I am Japan හා IRO කියන ආයතන සමග ගිවිසුම් ගත වෙලා ඒ යටතේ ජපානය වෙත පුහුණුලාභීන් යොමු කිරීම මේ වෙනකොට සිද්ධ කරනු ලබනවා. ඊට අමතරව නූතන වශයෙන් මේ ප්‍රශ්නේ අහන වෙලාවේ උත්තරය දෙන වෙලාවෙ නොතිබුණත් මේ වෙනකොට කොරියාවේ නැව් ක්ෂේත්‍රයට අපි විශාල වශයෙන් පුද්ගලයන් යොමු කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට වෛද්‍යුම් ශිල්පීන් ආදි වශයෙන් E7 කියන විස කැටගරිය යටතේ අලුත් ක්ෂේත්‍රයක් අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ රටත් සමග සාකච්ඡා කළා. ඒකටත් විශාල වශයෙන් පුද්ගලයන් යවන්න සූදානම් කළා. ඒ සඳහා පුහුණුව ලබා දෙනවා. ඊට අමතරව අපි සඳුදා දිනයේ ඉඳලා නැව් ක්ෂේත්‍රයේ සඳහාත් මෙච්චර දවස් තිබිච්ච ඉදිකිරීම් නිෂ්පාදන කියන ක්ෂේත්‍රවලට අමතරව E9 වීසා යටතේ, කියන්නේ මානව සම්පත් දෙපාර්තමේන්තුව හරහා යවන වැඩපිළිවෙල යටතේ අපි නැව් ක්ෂේත්‍රයේ හරහාත් යවන්න අලුතෙන් බලාපොරොත්තු වෙනවා. ඒ හරහා කොරියාවට ලැබිලා තියෙන කෝටාව ඉතාමත්ම විශාල වශයෙන් ඉහළ යන්නට නියමිතයි. බොහොමත්ම ස්තුතියි.
පළවෙනි ප්‍රශ්න කරු කතානායකතුමන ඔබතුමාට සුදුවන් තෙනවා ක්‍රියාමාර්ග ගණනාවක් පිළිබඳව රටේ ජනතාවටත් මේක දැනගන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මම විශේෂයෙන්ම කියන්න කැමතියි ඔබතුමා එක පළවෙනි ප්‍රශ්නේ කෙටියෙන් අහන්නම්. දැනට මේ විදේශ රටවල් වල ඉන්න අවුරුදු ගාණක් වැඩ කරන අය අපිට දැන් මං හිතන්නේ ගිය අවුරුද්දට වඩා විශාල ප්‍රමාණයක් රෙමිටන්සස් එවලා තියෙනවා මේ අවුරුද්ද. මම හිතන්නේ ඒකට පිළිතුරක් විදියට ඔබතුමා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවද? ඔවුන්ට යම් කිසි විදියකට වාහනයක් ගෙන්නන්න පුළුවන් අවස්ථාව ලබලා දෙන සහ මේ පිටරට ගිහිල්ලා ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් එවන අයට දෙන සානදායි වැඩපිළිලක් ඔබතුමා සකස් කරලා දෙනවද? ඒ කියන්නේ වැඩියෙන් ඩොලර්ස් ලංකාවට එව්වොත්, වැඩියෙන් පවුන්ඩ්ස් ලංකාවට එව්වොත් ඒ අයට යම් වැදගත් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවද? ඔවුන්ට වාසියක් වෙන විදිය වැඩපිළිල.
ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ජයසිර ජයසේකර මැතිතුමාට. සමාජයේ බොහෝ දෙනෙක් දන්න කාරණාවක්, නමුත් පාර්ලිමේන්තුවේදී අහලා මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න අවකාශය ලබා දීම සම්බන්ධයෙන්, මොකද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන ලද මුදල් ගිය අවුරුද්දේ මැයි මාසයේ ඉඳලා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසය දක්වා එවලා තිබෙන හෝ එවන්නට බලාපොරොත්තු වෙන මුදල් එව්වයින් පස්සේ ඒ මුදලට සරිලන විදියට විද්‍යුත් වාහනයක් ලංකාවට ආනයනය කිරීම සඳහා අවසර පත්‍රයක් ලබා දෙන්න. ඒක අවසර පත්‍රයක් පමණයි, බලපත්‍රයක් ලංකාවට වාහනයක් ගෙන එන්න. ඒ අනුව මේ වෙනකොට එවපු මුදල් වලින් වාහන මට පෙරේද අතිවිච සංඛ්‍යාලේඛන අනුව වාහන 116ක් සඳහා මේ වෙනකොට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. අපේ විදේශගත ශ්‍රමිකයෝ, විදේශගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එවපු මුදල් ප්‍රමාණයට සාපේක්ෂව එවලා තියෙනවා. එතනදී කවුරු හරි පුද්ගලයෙක් එවන ලද මුදල් ප්‍රමාණයෙන් අඩක ප්‍රමාණයකට වාහනයක් ආනයනය කරන්න, කියන්නේ CIF වැලිව් එක, ගැල් රථ රක්ෂණ මුදල CIF වැලිව් එක, ඒ එවන ලද මුදලෙන් භාගයක ප්‍රමාණයට වාහනයක් ආනයනය කරන්නට හැකියාව තියෙනවා. මෙතනදී ඒක ඉතාමත්ම පුංචි පරිමාණයේ වාහනයක ඉඳලා ලොකු වාහනයක් දක්වා සල්ලි එවන ප්‍රමාණයට එවන ප්‍රමාණයෙන් භාගයකට ගෙන්න ගන්න පුළුවන්. ඒක මාසෙන් දෙකෙන් එවන්න නෑ. ගිය අවුරුද්දේ මැයි මාසයේ ඉඳලා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දක්වා එවන ලද මුදල් මේකට වලංගු භාවයේ පත් වෙනවා. එතකොට මේකේ තියෙන සුවිශේෂී භාවය තමයි මේක හරහා අපේ ශ්‍රමිකයෝ විශාල වශයෙන් මුදල් එවන්න පෙළඹුණා වගේම මේ හරහා ලැබිච්ච මුදලෙන් මේ හරහා උදාහරණයක් හැටියට ඩොලර් මිලියන 2ක් ලංකාවට ආවනම් මේක හරහා මේ වාහන මිලදී ගැනීමට ලංකාවෙන් එළියට ගියේ ඩොලර් මිලියන 5කට අඩු සංඛ්‍යාවක්. සාමාන්‍යයෙන් 145ක විතර ප්‍රමාණයක් තමයි ලංකාවෙන් එළියට ගියේ ව්‍යාපෘතියක් හැටියට. මේ ව්‍යාපෘතිය රටට ඉතාමත්ම වාසිදායක, ඒ වගේම ශ්‍රමිකයාටත් ඉතාමත්ම වාසිදායක ව්‍යාපෘතියක් වුණා. මේ හරහා ශ්‍රමිකයා ගෙනෙන වාහනවල ලක්ෂරි ටැක්ස් එකත් සහනයක් ලබා දුන. ලක්ෂරි ටැක්ස් එක මිලියන 6න් උඩ වාහනවලට තිබිච්ච ලක්ෂරි ටැක්ස් එක මිලියන 12 දක්වා ඉහළ නංවන්න පුළුවන්කම ලැබුණා. ඒ එකක්. අංක දෙක තමයි ලංකාවට එවන ලද සියලු ප්‍රේෂණ සඳහා මෙච්චර දවස් තිබුණේ ඉඳපු දින ගණන අනුව තමයි ඕනෑම ශ්‍රමිකයෙකුට තමන්ට හිමි ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක හම්බුනේ ගුවන් තොටුපළේදී හෝ එහෙම නැත්නම් බහාලු මධ්‍යස්ථානයකදී හම්බ වුණේ. මේ අවස්ථාවේ ඉඳලා ගුවන් තොටුපළ හරහා එන මගීන්ට ගුවන් තොටුපළ හරහා නිෂ්කාශනය කරන්න පුළුවන් ප්‍රමාණය ඩියුටි ෆ්‍රී ඇලවන්ස් එක එවන ලද මුදල් ප්‍රමාණයට සාපේක්ෂව වැඩි කරන්න කටයුතු කළා. ඒ අනුව මහ බැංකුවත්, ඒ වගේම භාණ්ඩාගාරයත් සියලු දෙනා ඒකරාශී වෙලා ඇප් එක දැනට ලංකා රෙමිට් ඇප් එක හරහා එවපු මුදල් සහ අනෙකුත් බැංකු හරහා එවන ලද මුදල් ලංකා රෙමිට් ඇප් එක හරහා ඉල්ලීමක් කරලා ඒ ඇප් එකට ලබාගෙන ගුවන් තොටුපළ හරහා එනකොට ඒක ඉදිරිපත් කළාම එවන ලද මුදලේ සාපේක්ෂව ඩොලර් 25,000ක විතර මුදලක් දක්වා තීරුබදු සහනය දැන් ලබා ගන්න පුළුවන් එවන ලද මුදලේ හැටියට. සාමාන්‍යයෙන් සාපේක්ෂව ගත්තොත් වෙනදා ගුවන් තොටුපළෙන් ආපු කෙනෙකුට සාමාන්‍යයෙන් මුදලක් එව්වත් ඒක දෙගුණයක තීරුබදු සහනයක් දැන් අපි ලබා දීලා තියෙනවා. මේ මුදල් ලැබීම වඩා ප්‍රවර්ධනය කිරීම සඳහා කරපු කාර්යයක්. ඒ වගේම ඒ
අයගේ ඇමතුමා පිළිතුර කෙටිකරන
සැලකීමක් වශයෙන් මේ අහපු ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් අහපු ප්‍රශ්නේ. තුන්වෙනි කාරණාව ඊට අමතරව මේ විදේශ මුදල් එවපු අයට අපි සූදානම් කරලා තියෙනවා ශ්‍රමිකයින්ට ණය ක්‍රමයක් ලබා දෙන්න. මහ බැංකුවත් දැන් භාණ්ඩාගාරයට අනුමත කළ ඉවරයි. බැංකු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට ණයක් දෙන්න. ඊට අමතරව නිවාස අමාත්‍යාංශයත් එක්ක අපි එකතු වෙලා විදේශ රටවල් වල ඉඳලා මුදල් එවපු අයට එවන අයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සල්ලි වලින් ගෙවල් හදලා දෙනවා. ඒ ගෙවල් ගෙවල ගන්න පුළුවන් විදියට දීර්ඝකාලීනව පදිංචි වෙලා ගෙවන්න පුළුවන් විදියට ඒ අයට තවත් සහනයක් හදලා දීලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඇත්තටම ඔය කියපු විස්තර ටික මුද්‍රණය කළා මන්ත්‍රීවරුන්ට බෙදාහැරිය නම් හුඟක් ලේසි.
ඔව් ලොකු දෙයක්. දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ හිටපු කම්කරු ඇමතුමා ඉඳගෙන hinaavi ඉන්නවා මට එක එකව ගියේ කිය. අපේ නිවාසිල්පාල ඇමතුමා දැන් ඔබතුමාටත් සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඊළඟට අහන්න යන්නේ මම. ඒකින්ද අර පුඩුවට ගිහිල්ලා උත්තරේ දෙන්න යන්න ටක් ගාලා. මොකද හේතුව ශ්‍රී ලංකන් න්‍යායලයින් එකේ ප්‍රශ්නේ. මොකද ඊයේ මේ කොරියා මම එකයි ඔබතුමා අතින්ද ගියා නම් හොඳයි. අපේ ඇමතුමා මොකද හේතුව ගරු කතානායකතුමනි මේ මොකද නිමල්ලමතුම හිනාවේ ඉන්නා මට නෑ නෑ දැන් අපි මම මේකත් දැන් මේකත් වැඩක නෑ නෑ පොඩක් නෑ ඔතන කතා කරන්න බෑනේ ඔබතුමා මේ ජේෂ්ඨ ඇමතිවරයෙක් නේ ඔතන කතා කරන්න බෑ
නේද ඇමතුමා ඉක්මනට ප්‍රශ්නේ
හරි දැන් මගේ ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නේ අපේ මනුෂ්‍ය ඇමතුමා දැන් ගරු කතානායකතුමනි ඊයේ අර කොරියාවේ ප්‍රශ්න ගැන අපි දිගින් දිගටම මතු කරා දැන් මේ ශ්‍රී ලංකන් න්‍යායලයින් එකෙන් දීපු පිළිතුර තමයි ඇමතුමා ඔබතුමා ඒකට උත්තරයක් දෙයි කියලා මම හිතනවා ශ්‍රී ලංකන් න්‍යායලයින් එකෙන් දීපු පිළිතුර තමයි එක ගුවන් පියාසරණ නිලධාරියෙක් අසනීපේලා තමයි මේ වැඩේ වුනේ කියලා. ඒක නෙමෙයි ගරු කතානායකතුමා ඇත්ත කතාව. මොකද්ද වෙලා තියෙන්නේ මේ පියාසරණ නිලධාරීන් සියලු දෙනාම දැන් මේ වෙනකොට ගෝස්ලෝ සයික් එකේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් පිළිබඳ කොවිඩ් සමයේ දෙන්න තිබෙන ගාණක් සම්බන්ධව. මොකද මේ ප්‍රශ්නේ විසඳනකල් ඒගොල්ලන්ගේ මේ ගෝස්ලෝ එක තියෙනවා. ඒතර ගෝස්ලෝ වුණ ගමන් ඒගොල්ලන්ගේ ස්ට්‍රයික් එකක් කරමින් ඉන්නේ. එතකොට ඒක විසඳලා තමයි අපි මේ ප්‍රශ්නෙට බහින්න ඕනේ. මොකද මම දන්නවා ඒකේ සාධාරණ කාරණාවක් තියෙනවා අසාධාරණ කාරණාවක් තියෙනවා. මේ නිසා තමයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ප්‍රමාදය එන්නේ. එතකොට දෙවෙනි කාරණේ තමයි කරු කතානායකතුමනි එන්ජිනියර්ස්ලා. ඒ අයත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ස්ට්‍රයික් එකේ ඉන්නවා. යම් කිසි විදියකට ඒගොල්ලෝ යන්නේ උඩර නගින්නේ මේ වගේ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. ඉතින් මේ නිසා මේ ශ්‍රී ලංකන් න්‍යායලයින් එකේ මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ මේ ස්පියාසරණලිදාරින්ගේ පස්සේ විසඳන්නේ නැතුව ලංකාවේ මේ ආපු අපකීර්තියට පිළිතුරු එවන්නේ ශ්‍රී ලංකන් න්‍යායලයින් එකෙන් එක්කෙනෙකුට බඩේ අමාරු හැදුනා ඒකින්ද මේ එදා එක්කෙනෙක් හොයාගන්න බැරුණායි කියලා. මේක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව ඔබතුමා මම හිතන්නේ ප්‍රශ්නට උත්තරයක් විදිහට දෙයි. මම නිමල්ලමතුමාගෙනුත් අහන්න කැමතියි කරුණාකරලා මේක නෙමෙයිද ප්‍රශ්නේ නැත්නම් මේ ඊයේ එක්කෙනෙක් හොයාගන්න බැරි වුණින්ද මේ ටැක්සි ඩ්‍රයිවර්ලා හොයනවා වගේ වැඩක් නෙමෙයික. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මේකට හරි උත්තරයක් දෙන්න. මේ ශ්‍රී ලංකන් න්‍යායලයින් එකේ මේ පියාසරණලිදාරින්ගේ ප්‍රශ්න නිසා තමයි මේ කොරියාවේ මේ තත්ත්වය ඇති වුණේ කරු කතානායකතුමා. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධව විසඳුමක් ඇමතුමා මැදිහත් වෙලා ඒ නිලධාරීන් ගෙනලා කතා කරලා හරි මේකට විසඳුමක් ලබා දීලා මේ ප්‍රශ්නේ ඉවර කරන්න කියන ඉල්ලීම තමයි මගේ තියෙන්නේ.
දැන් මමද උත්තරේ දෙන්න ඕනේ.
මං විනාඩි 15ක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාවේ ඔබතුමා වාඩි වෙලා ඉන්නවතන සම්පූර්ණ උත්තරයක් දෙනවා.
හරි, බොහොම ස්තුතියි. ඉමිටියස් බාකිර් මාකර් මහත්තයා අධ්‍යාපන මහත්තයා ගැනීමට
කතා නැතුමේ ඒ ප්‍රශ්න මම අහනවා.
සම්පූර්ණ විනාඩි 15ක උත්තරයක් දෙන්න තියෙන්නේ. ගරු කතානායකතුමනි ගරු එම්කේඑස් බකීර් මාකර් මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර අයන්න එක ජාතික පාසල් බවට පත් කළද කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සංඛ්‍යාව දෙකකි. පාසලේ නම බප කළුතර වාද්‍ය මධ්‍ය මහාවිද්‍යාලය කළුතර අධ්‍යාපන කලාපය සිසුන් සංඛ්‍යාව 1718යි. ජාතික පාසල් බවට පත් කළද දිනේ 22/3/14. දෙක දෙවැනි පාසල කළුතර කොලින්නාන්ද සිල්වා විද්‍යාල මහවිද්‍යාලය කලාපයේ මතුකම සිසුන් සංඛ්‍යාව 942යි. ජාතික පාසල බෝඩ පත්කම් ලද දිනේ 22/3/14. අයන දෙක පිළිතුර මෙම පාසල් දෙක 2022/3/14 වන දින ජාතික පාසල ලෙස උසස් කර ඇත. අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරන ලද 2022 වාර්ෂික ගුරුසානුමාරු ක්‍රියාවලිය සඳහා 2021/12/31 ක්‍රින්දුණු සේවා කාලය පදනම් කරගනිමින් ඇඳුපත් කැඳවන ලදී. එබැවින් බප කළු කොල්ලින්නාන් සිල්ලා මහවිද්‍යාලයේ සහ වාද්‍ය මධ්‍ය මහවිද්‍යාලයේ ගුරු භාතුන් මෙම වර්ෂයේ ස්ථාන මාසදා අදාළ කරගෙන නොමැත. 3. පිළිතුර මෙම පාසල් දෙකේ ගුරු භාතුන් ජාතික පාසල් සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පළ කිරීම හා විදුහල්පතිගේ නිර්දේශය අනුව පවතින නීති රීතිවලට අනුකූලව ස්ථානමාරු සිදු කළ හැකිය. 4. පාසලේ පවතින පුරප්පාඩුද යාවත්කලින කිරීම සඳහා විදුහල්පතිතුමාට අවස්ථාව ලබා දී ඇති අතර
වාර්තාවන පුරප්පාඩු සඳහා වාර්ෂික මාරු මණ්ඩල නිර්දේශානුවද ගුරුබාතුන් යොමු කර ඇත. තවදුරටත් පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම හා දැනට ජාතික පාසල් සේවයේ නියුත ගුරුබාතුන්ගේද පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සටහන් කරගෙන ඇත. පහ නැත ගුරුබෝතුන් ජාතික පාසල් සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පළ කිරීම මත හා විදුහල්පති නිර්දේශය අනුව පමණක් පවතින නීතිවලට අනුකූලව ස්ථාන මාරු සිදු කළ හැකිය. හය ගුරුවරුන් ජාතික පාසල් සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පළ කිරීම හා විදුහල්පතිගේ නිර්දේශය අනුව පවතින නීතිවලට අනුව ස්ථාන මාරු කිරීම සිදුවන බැවින් අසාධාරණයක් සිදු නොවේ. ආයන්න අදාළ නොවේ.
ගරු කතාතුමනි, මම අතුරු ප්‍රශ්නයක් අහනවා. ගොර ඇමිතුමා ගැන අපට ගරුත්වයක් තියෙනවා. මන්ත්‍රීවරු අහන ප්‍රශ්න ගැන උනන්දුවක් අරන් ඔබතුමා පිළිතුරු දෙනවා. අද ඊයේ රාත්‍රියේ මට මුණ ගැහුණ පෙරදිනේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කීප දෙනෙක්, මහාචාර්ය තිලක් බණ්ඩාර මහත්මයා, උප මහාචාර්ය උපුල් අබේරත්න මහත්මයා, මහාචාර්ය මනෝජාරි රත්න මහත්මයා, ඒ උදේ ඉල්ලා හිටියා. අවස්ථාවක් ලැබෙන වෙලාවක පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ අවධානය යොමු කරන්න අද විශ්වවිද්‍යාල ප්‍රජාව මුණ දීලා තියෙන ප්‍රශ්නයක් ගැන කියලා. මේක සමහර මාධ්‍ය සම්දර්ශනවත් පටු අරමුණින්දවත් නෙමෙයි, ඔබතුමා මේ ගැන කල්පනා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. පෙරදිනේ විශ්වවිද්‍යාලයේ අද ශිෂ්‍යයන්ගේ තත්ත්වය, පස් දෙනෙක් මේ අවුරුද්ද ඇතුළත සියදිවි හානි කරගෙන තියෙනවා. කවුන්සලින් යුනිට් එකේ උපදේශන සේවා අංශයේ සියදිවි නසා ගන්න උත්සාහ කරපු ශිෂ්‍යෝ දෙන්නෙක් ඇතුළුව මානසික පීඩාවන් වලට දරුවෝ මේ උපදේශ ප්‍රතිකාර ලබනවා. එක වේලයි කන්නේ හුඟක් දරුවෝ, සමහර අය ගොඩක් කෙට්ටු වෙලා. මේ මහාචාර්යවරු මට කියපු කතාව දේශන අවස්ථාවේදී කලන්තේ හැදිලා වැටෙනවා. මේක ඔබතුමා හුදෙකලාව අධ්‍යාපන ප්‍රශ්නයක් කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා මම කියන්නේ නැහැ. දෙමව්පියන්ට සල්ලි එවන්න පුළුවන් කමක් නැහැ. මහා ශාස්ත්‍ර පීඨයේ දරුවන්ට මහපොළ දීමනාව තාම ලැබිලා නැහැ. මෙහෙම තත්ත්වයක් තිබෙනවා. එනිසා රටක් හැටියට මේක තමයි අපේ අනාගතය, අපේ රටේ ක්‍රීම් එක මේක තරුණයින්ගේ. එහෙනම් කරුණා කරලා මේ ප්‍රශ්න ගැන මොකද්ද කරන්න පුළුවන් කියන කරන්න පුළුවන් කියන කාරණේ ගැන පොඩි වගකීමෙන් යුක්තව හොයලා බලලා විසඳුමක් ලබා දෙන්න කියලා මම ඉල්ලා ඉන්නවා අප්‍රමාදව.
ගරු කතානායකතුමනි, මේ හා සමාන අවසාන කොටසේ ප්‍රශ්නයකට මම පිළිතුරක් දුන්නා. 15,000ක් පමණ මුළු සිසුන් සංඛ්‍යාව 140,000කින් විශ්වවිද්‍යාල සියල්ලෙම 110,000කට පමණ මහපොළ සහ අර බර්ස් එක හම්බ වෙනවා. හැබැයි 15,000ක් පමණ පිරිසකට යම් යම් තාක්ෂණික හේතු නිසා, තොරතුරු වල ප්‍රශ්නයක් නිසා ප්‍රමා වීමක් තිබුණා. ඒ ටික දැන් නිවැරදි කරගෙන යනවා. ඊළඟට මහපොළ ශිෂ්‍යත්ව ලබා දෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින්. ඒ අරමුදලේ මුදල් ප්‍රමාණය අඩු වෙනකොට අපිට භාණ්ඩාගාරයේ මුදල් ගන්න වෙනවා දැන් තියෙන ප්‍රමාණය ගෙවන්න. ඒක තමයි තියෙන තත්ත්වය. කෙසේ වෙතත් අද පස්වරුවත් මගේ සාකච්ඡාවක් තියෙනවා විශ්වවිද්‍යාල ආචාර සංගමයේ සමග UGC එකේදී, ඒ වගේම නිලධාරීන් සමග අපි අවධානය යොමු කළා. මේ ප්‍රතිපාදන වැඩි කරගෙන මීට වඩා යමක් කළ යුතුයි කියන එක මම පිළිගන්නවා.
විදේශීය ආයතන අධ්‍යාපනය ගැන සැලකිලිමත් වෙන යුනිවර්සිටි හරි වෙනත් ආයතන හරි ගැන හොයලා බලලා හරි අපේ භාණ්ඩාගාරය තුලින් බැරි නම් වෙනත් විදියකට හරි මේ මේ ඇති තත්ත්වයේ හදිසි තත්ත්වයක් කියලා සැලකලා විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරන්න කියලා ඉල්ලනවා.
හොඳයි.
ගෝමිෂර්ජි. ඉරෝෂන් පෙරමැතිතුමා ග්‍රාමතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
සතියතරක් කල්ලි අල්ලසන්
4 weeks.